ඊළඟට ගරු ගෙවින්දු කුමාරතුංග මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
මුලින්ම ගරු මුලන මුලස්නරුවට මන්ත්‍රීතුමනි, මුලින්ම රජයේ ඉඩම් පිළිබඳව ඉතාම නරක නපුරු කොලි මුදලාලිලා ඉඩම් මුදලාලිලා විජාතික සමාගම් පිනවීම පිණිසවන සංශෝධනයක් බලපත්‍ර මත රජයේ ඉඩම් භුක්ති විඳින අයගේ අභිමතය පරිදි පිකිනීමට දෙසලසන සංශෝධනයක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට තිබෙනවා. අපි රජයෙන් විශේෂයෙන්ම අගමැතිතුමාගෙන් දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ගොවි ජනතාවගේ ඉඩම් කොල්ල කෑමට ඔවුන් ඉඩම් අහිමි අසරණ අනාථයන් කරන සංශෝධන ගෙනීමට මේ අර්බුදය භාවිතා කිරීමට ඉඩ නොදෙන ලෙස. අපි දැන් මේ අයවැය දෙස මේ අද සාකච්ඡා කෙරෙන ශීර්ෂවලට මුදල් වෙන් කිරීම මදක් සලකා බලමු. කතානක මුලසෙනින් මට අවසර තියනවද කතා කරන්න? නැත්නම්
ඔව් කතා කරන්න නිශ්ශබ්ද වෙන්න ගරු මතුමලා. කතා කරන්න මතුමා.
අතිගරු ජනාධිපතිතුමාගේ වැශීෂය අපි සලකා බැලුවොත් එහෙම මේ වසරේ රුපියල් බිලියන ගිය වසරේ රුපියල් බිලියන 2467යි මේ වසරේ රුපියල් බිලියන 3044යි ලබන වසරට රුපියල් බිලියන 7888ක්. අපි මේ ආකාරයටද මේ අපේ රට ණය ගෙවා ගන්නට බැරුව තිබෙන අර්බුදයට මුහුණ දෙන්නේ? අග්‍රාමාත්‍ය කාර්යාලයේ අපි බැලුවොත් ගිය වසරේ රුපියල් බිලියන 1661යි මේ වසරට 1432යි ලබන වසරට 1012යි. අපි හිතනවා එතන යම්කිසි විදිහක ආදර්ශයක් තියෙනවා කියලා. ස්තුතියි අගමැතිතුමනි. අමාත්‍ය කාර්ය මණ්ඩලයේ ගත්තත් මේ ගිය වසරේ රුපියල් බිලියන 139යි මේ වසරේ රුපියල් බිලියන 217යි ලබන වසරට රුපියල් බිලියන 263යි නැවතත් වැඩිවීමක්. දැන් අපි බංකොලොත් රටක් ගොඩනැගීම සම්බන්ධයෙන් මුදල් ඇමතුමා ජනාධිපතිතුමා වශයෙන් ලබා දෙන ආදර්ශය මේද? ඊළඟට අපි දැන් මෙය අයවැය ඉදිරිපත් කරන්නේ කවුද කියන කාරණය සලකා බැලුවොත් එහෙම විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් 21 ව්‍යවස්ථා සංශෝධනය ගැන එතුමා අගමැතිතුමා වශයෙන් එදා පැමිණි එකඟතාව කුමක්ද? අපි 21 සංශෝධනය ගෙනීම සඳහා මේ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ සාකච්ඡා කරේ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ 2022 මැයි 26 වාර්තාව මුලාසනේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා. ඒ අනුව ගරු විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිතුමා ඉදිරිපත් කරපු කෙටුම්පතේ කියවුණේ කුමක්ද? ජනාධිපතිතුමා ආරක්ෂක විෂයභාර අමාත්‍යවරයා විය යුතුය. අපේ දේශපාලන නායකයන් අතර පක්ෂ නායකයන් අතර සංවාදයේ පැවැත්ුණේ ජනාධිපතිතුමාට ආරක්ෂක විෂයභාර ඇමති ධූරය දැරිය හැකිද නැත්නම් එතුමා කිසිම අමාත්‍ය ධූරයක් නොදැරිය යුතුද කියන කාරණේ සම්බන්ධයෙන් අපි පෙනී හිටියා ආරක්ෂක අමාත්‍ය ධූරය ජනාධිපතිතුමා යටතේ පැවතිය යුතු බවට. එතුමා පෙනී හිටියේ ඒ අමාත්‍ය ධූරය වක්වත් ජන අගමැතිවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙනී හිටියේ කිසිම අමාත්‍ය ධූරයක් ජනාධිපතිවරයා විසින් නොදැරිය යුතු බවට. ඒතර එවැනි ප්‍රතිපත්තියක් දරපු අගමැතිවරයෙක් ජනාධිපති වුණයින් පස්සේ මුදල් අමාත්‍ය ධූරයත් ලබා ගැනීම මොනතරම් සදාචාර සම්පන්නද? මේ පාර්ලිමේන්තුවේ මූලික වගකීම මුදල් සම්බන්ධයෙන් වූ විට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගොඩනගන්නේම රජතුමාට හිතූ ආකාරයට මුදල් වියදම් කිරීමට සීමා පැනවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලය ලබා ගැනීම සම්බන්ධ කාරණේ මත වෙනකොට මේ පාර්ලිමේන්තුව බලවත් කිරීම වෙනුවෙන් පෙනී හිටපු අගමැතිතුමා එතුමා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් නම් ජනාධිපතිවරයා වී මුදල් අමාත්‍යංශය මේ පාර්ලිමේන්තුවෙන් ඉවතට ගෙන යාම එතුමා යටතට ගැනීම මොනතරම් සදාචාර සම්පන්නද? අපි මේ රට මේ ආදර්ශයක් ඉල්ලන මේ වචනවලට යම්සි විදිහක හරාත්මක කැපවීමක් ලබා දීම ඉල්ලා සිටින මොහොතක්. ඔව් පුරවැසියන් අධිකරණයට ගිය නිසා අධිකරණ තීන්දුවක් තියෙනවා ජනාධිපතිතුමාට කැමැති අමාත්‍යංශයක් ලැබීමේ නිදහස තිබිය යුතු බවට. ඒක අපි පිළිගන්නවා. හැබැයි ඒකෙන් අනිවාර්ය කළා නැහැ. අධිකරණ තීන්දුවෙන් අනිවාර්ය කළා නැහැ මුදල් අමාත්‍ය ධුරයේ ජනාධිපතිතුමාට දරන්න කියලා. එහෙම ගත්තොත් එතුමාට සීලුම අමාත්‍ය ධුර දෙරීමේ හැකියාව තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කැමැතිවරයෙක් වත් දෙන්නේ නැහැ එහෙමනම්. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඉල්ලා සිටිනවා ඔබතුමා ආපහු හැරි බලන්න ඔබතුමා පෙනීහිටි ප්‍රතිපත්තිය කුමක්ද? අධිකරණයේ නියෝගයේ තිබුණාට ඔබතුමාට පුළුවන් විශිෂ්ට ආදර්ශයක් දෙන්න මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍ය ධුරය ලබා දීමෙන්. ඊළඟට විදේශීය ණය ගෙවා ගැනීම සම්බන්ධයෙන් මේ විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකි බව බංකොලොත් බව ප්‍රකාශයට පත්කොට ඇති මොහොතක් එවැනි රටකට මේ අය වැය සුදුසුද? ලබන වසරට ගැනීමට බලාපොරොත්තු වන ණය කොපමණද? දල විදේශීය ණය රුපියල් බිලියන 1000ක් විදේශීය ණය ලබන වසරට ආපසු ගෙවීම් රුපියල් බිලියන 440ක්. එතකොට අපේ සමස්ත ණය බර රුපියල් බිලියන 560කින් වැඩි කිරීමට යෝජනා කරන අයවැයක්. මේ යෝජනා කරන්නේ මේ ණය අර්බුදයේ පියවීම එය පියමන් කිරීම වෙනුවෙන්ද? නැත්නම් ණය උගුලක අපේ මව්බිම ශ්‍රී ලංකාව සදාකාලිකව ගිල්වා දමා සෛරි ස්වාධීන ශ්‍රී ලංකාවේ අවසානය සනිටුහන් කිරීමටද? අපි ඊළඟට අලි සබ්‍රි හිටපු මුදල් ඇමැත්තුමා විදේශ ඇමැත්තුමා විපක්ෂයට විවේචනය කළා අර්බුදෙන් ගොනීමට යෝජනා නැහැ කියලා. අද අම්රවීර ඇමැත්තුමත් එහෙම ප්‍රකාශයට පත් කරා විවේචන විතරයි කියලා. අපි දන්නේ මේ ඇමතුරු කොයි ලෝකෙද හිටියේ කියලා. ගරු වාසුදේව නානක්කාර මන්ත්‍රීතුමා මේ ගරු සභාවට පෙන්වා දුන්නා ග්ලෝබල් ෆිනෑන්ස් ඉන්ටිග්‍රිටි රිපෝර්ට් 2014ට දක්වා වෙන වසර 9 තුළ අපේ රටින් අපේ රටට ගෙන ආ යුතු ඩොලර් බිලියන 36ක් ලෝකයේ වෙනත් රටවල රඳවාගෙන තිබෙන බවට එම වාර්තාවෙන් පෙන්වා දී ඇති බව. එතුමා ඉල්ලා සිටියා ඒ විදේශ විනිමය ලංකාවට ගෙනෙන ලෙස. ගරු විමල් විරංශ මන්ත්‍රීතුමා ඉල්ලා සිටියා 2017 විදේශ විනිමය පනතට ගෙන එවකට මුදල් ඇමති වූ රවි කරුණානායක මහතා ඒ විදේශ විනිමය පනතේ සැදූ හිල් වහන ලෙස. අතවශයෙන්ම රවි කරුණානායක හිටපු මුදල් ඇමතිතුමාට විදේශ විනිමය වංචා පිළිබඳ නඩුවක් පැවරුණා. ඒ නඩුවෙන් ගැලවීම සඳහා කරපු මේ සංශෝධන රටට හානිකර සංශෝධන ඒ නඩුවේ තීන්දුවෙත් ඒ අධිකරණයෙන් ප්‍රකාශයට පත් කරන්නේ එතුමාව නිදොස් කොට නිදහස් කළා නැහැ. තාක්ෂණික කරුණු මතයක් වගයක් මත නිදහස් කරමින් ප්‍රකාශ කළ තිබුණා නීතිපතිතුමාට ඒ වැරදි නිවැරදි කළා නැවත නඩුව පවරන්න කියලා. විදේශ විනිමය වත්තම් සම්බන්ධ අපි රට අර්බුදයකට මුහුණ දී සිටිනවා නම් අපි ඉල්ලා සිටිනවා රජයෙන් මේ විදේශ විනිමය හොරුන්ගේ විදේශ විනිමය රජයට පවරා ගැනීම සඳහා ඇයි ඉදිරිපත් නොවන්නේ කියලා. ඒ වගේමයි වංචා දූෂණ සම්බන්ධයෙන් අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශත් දැන් එතුමා කරන ප්‍රකාශත් මේ එතුමා අගමැතිතුමා හැටියට ඉදිරිපත් කරපු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු එතුමාගේ වැඩපිළිවෙල එදා මේ වසරේ ජූනි මාසේ 7 වෙනිදා
මාතුමා තව විනාඩි 2ක කාලයක් තියෙනවා
එතුමා මේ ආකාරයට ප්‍රකාශ කරනවා. මේ වෙනස තුළ අවධානය යොමු කළ තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ දූෂණින් හා වංචාවෙන් තොර රටක් ගොඩනැගීමයි. ඒ අනිවාර්යම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක් හොරුන්ට ඉඩ නැති රටක් හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීතිමය පාලනයක්. මේක තමයි එතුමා අගමැති වෙච්ච ගමන් කරපු ප්‍රකාශය. දැන් ජනාධිපතිතුමා හැටියට ඒ සඳහා පියවර ගන්නවද? නැත්තම් දැන් එතුමාගේ අදහස වෙනස් වෙලාද? අවසාන වශයෙන් ජනාධිපතිතුමා වෙනුවෙන් මුදල් ඇමතිතුමා වෙනුවෙන් මේ අයවැය දෙවනවර කිවීමේ පිළිතුරු කතාව කරේ හිටපු අධිකරණ ඇමති හිටපු මුදල් ඇමති සහ වත්මන් විදේශ ඇමති. එතුමා පුදුම ප්‍රකාශයක් කරා. එතුමා උපුටා දක්වනවා මංගල සමරවීර හිටපු ඇමතිතුමාව. කුමක් සඳහාද? අයවැය වෙනුවෙන්ද? රට වෙනුවෙන්ද? යම් යෝජනාවලියක් වෙනුවෙන්ද? නෑ. නිර්ලජ්ජිත ලෙස ජනාධිපතිතුමාට වන්දි බට්ටකම් කිරීමට ලැජ්ජයි නිඳිතයි. ගරු මුලාසෙනවරුට මන්ත්‍රීතුමනි අගමැතිතුමනි ජනාධිපතිතුමනි අපි ප්‍රශ්න කරනවා අලි සබ්‍රි මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූයේ කවර ආකාරයේ සහ එතෙන් පටන් මේ ඇමති දුර දරන්නේ කවර ආකාරයක දේශපාලන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියටද? ඒ ගෝඨාභය රාජපක්ෂ ජන මහතා වෙනුවෙන් එතුමා ජනාධිපති වීමට පෙර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥාවය හැටියට කටයුතු කිරීමට ගෙවන රජයේ මහජනතාවගේ බදු මුදල් වලින් වැටුප් ලබා ගැනීමක් නෙවෙයිද? එතුමාව අපි දැකලා නැහැ 2015 කිසිම දේශපාලන කටයුත්තක. මුගේගොඩ අය පැලිය වේවා වෙනත් සම්මන්ත්‍රණ වේවා අපිට එතුමා හමු වෙලා නැහැ. එතුමා අපි දැක්කේ ගොඩ අපේ මහතා වෙනුවෙන් උසාවියට යෑම. මේ නීතිඥයෙක්ගේ කාර්ය වෙනුවෙන් මහජනයාගේ මුදල් අල්ලස් ලෙස ලබා ගැනීමක් නෙවෙයිද? අපි මේ ගැන නැවත සිතා බලන ලෙස
අන්තිම කාලය අවසන්යි.
අවසන් කරනවා. මේ ආකාරයට පෞද්ගලික කටයුතු වෙනුවෙන් මහජනයාගේ බදු මුදල් වලින් ඇමති වරදාන මන්ත්‍රී වරදාන ලබා ගැනීම අවසන් කළ යුතුව තිබෙනවා. මුලාසනුන්ට මන්ත්‍රීතුමනි, අපි අද මේ රට මුණ දෙමින් තිබෙන්නේ කැපවීම මත, ආදර්ශය මත එකඟතා ගොඩනගා ගනිමින් රට ගොඩනැගිය යුතු මොහොතක්. ඒ සඳහා මේ සභාව සියලු පාර්ශ්ව පෙරමුණ ගන්නවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සාගර කාර්ය වසම් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දිනේදී ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රේෂ්ඨාධිකරණය වැනි මේ රටේ ඉතා වැදගත් ස්ථාන රැසක කාරක සභා අවස්ථාවේ විවාදයේ කතා කරන්න ලැබීම සන්තෝෂයක්. ඒ වගේම මේ කතාව කරන්න කලින් මම කියන්න ඕනේ, අද දවසේ අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට ජනාධිපති කාර්යාල, අග්‍රාමාත්‍ය කාර්යාල විතරක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණය පවා මේ රටේ මෙහෙම තබා ගන්න හැකි වෙලා තියෙන්නේ මෑත කාලයේ මේ රටේ මතුවෙච්ච ඒ ෆැසිස්ට්වාදී කුමන්ත්‍රණකාරී ඒ ඊනිය අරගලය පරාජය කරන්නට අපිට හැකි වුන නිසා කියන කාරණේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙලා මේ රටේ පාර්ලිමේන්තුව, මේ රටේ ජනාධිපති කාර්යාල අධිකරණ නැති කරන්න දරපු ඒ උත්සාහය පරාජය කරන්න ලැබිලා නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කතා කරන්න ලැබීම මං හිතන්නේ අපේ භාග්‍යයක් හැටියට සලකනවා. අපි දන්නවා 2019 වසරේ මේ රටේ ජනතාව විශාල බලාපොරොත්තු සහිතව තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේ රජය පත් කරගත්තේ. ඒත් අපි අද රටක් හැටියට සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය බලාපොරොත්තු වන අපගේ විදේශ ණයවාවා ගෙවා ගන්න බැරි වුණු රටක් හැටියට. මේක තමයි ඇත්ත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටවන්නේ 1944 වසරේ. අපි රටක් හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකත්වය ලබා ගන්නවා 1950 වර්ෂයේදී. 1950 ඉඳලා මේ වනතෙක් අපි රටක් හැටියට 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පතලා තියෙනවා. මේ අපි නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ 17 වෙනි වතාවට. ඉතින් ගරු සභාපතිතුමනි, මේ ආකාරයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් අපේ රටක් හැටියට අපිට නැගී සිටින්න, ආර්ථිකව නැගී සිටින්න පුළුවන් නම් පසුකිය 16 වතාවක් අපිට එසේ වීමට නොහැකි වුණේ මොකද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. ඒ කියන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන එක මං හිතන්නේ අපේ ප්‍රශ්නයට විසඳුම නෙමෙයි කියන එක මේ කාරණයෙන්ම ඉතා පැහැදිලිව පෙනී යන දෙයක්. මේ පසුගිය මැතිවරණවල ප්‍රධාන සටන් පාඨයක් වුණේ මේ රටේ. මේ රට ණය ගන්නවා, රට ණය කරනවා, අනාගත පරපුර ණය කරනවා කියන එක. හැබැයි අපි 2019 මේ රට බාරගත්තේ මේ රටට විශාල වැඩපිළිවෙලක් ඇතුව මේ රට දියුණු කරන්න, මේ රට වෙනුවෙන් ලොකු කාර්යභාරයක් කිරීමේ බලාපොරොත්තුව ඇතුව. හැබැයි 2019 නොවැම්බර් මාසේ රට බාරගත්තා. මාස 3ක් යනකොට ගෝලීය වසංගතයක් ඇවිල්ලා අපිට මේ රට වසා දමන්න වුණා. 2020 මුල් කාර්තුවේදී මේ රට වසා දාලා ඒ වෙලාව වෙනකොට අපි රට බාරගන්නකොට අපිට තියුණේ විදේශ ශාන්තිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 7.6යි. නමුත් ඒ අපිට මාස කීපයක් ඇතුළත ගෙවන්න තියුණා ඇමරිකන් ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් ඒ අනුව අපි රට බාරගත්තේ ඇත්ත වශයෙන්ම ඇමරිකන් ඩොලර් බිලියන 1.6ක පමණ වූ සංචිතයක් සමග එවැනි සංචිතයක් සමග රට බාර අරගෙන මේ රටට විදේශ විනිමයන සියලු මාර්ග අහිමි වෙලා සංචාරක ව්‍යාපාරය නැති වෙලා විදේශගත ශ්‍රමිකයින්ගෙන් එන මුදල් නැති වෙලා රටේ අපනයන නතර වෙලා රට වසා දමලා ඒ විතරක් නෙමෙයි රටේ ජනතාවට වරින් වර ජීවත් වෙන්න අවශ්‍ය මුදල් රුපියල් 5000 බැගින් නිවසට ගෙනihin දීලා අවශ්‍ය ආහාර පාන සපයලා සියලු ජනතාවට නොමිලේ නත්කරණය ලබා දෙන්නත් අපි රටක් හැටියට කටයුතු කරා. හැබැයි මේ සියලු කටයුතු කරත් මේ රටේ ජනතාව මිය යන එක නතර කරගන්න මේ රටේ ජනතාව පාරේ මැරෙන එක නතර කරගන්න අපි කටයුතු කරත් රට වැසීම සහ මේ සියලු කාරණා මත අපිට රජයක් හැටියට හැකි වුණේ නැහැ රටේ විදේශ මුදල් සංචිත නිසියාකාරව පවත්වගෙන යන්න. මෙන්න මේ ප්‍රශ්නේ නිසා තමයි අපි මේ ආර්ථික අර්බුදයට මුහුණ පෑවේ. එහෙම නැතුව මේ රටේ තිබිච්ච විදේශ මුදල් කිසි කෙනෙක් හොරකම් කළවත් වෙන රටකට ගෙනහිල්ලවත් නෙමෙයි කියන එක ආර්ථික විද්‍යාව සාමාන්‍ය මට්ටමින් දන්න පුද්ගලයෙක් වුණත් දන්න දෙයක්. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ අපිට මූණ දෙන්න වෙන්න වෙච්ච අභියෝග මොනවද කියන කාරණය ගැනත් අපි පොඩ්ඩක් මතක් කරන්න කැමතියි. රට ඇරලා තියෙනකොට රට වහන්න කියලා උද්ඝෝෂණය කරා. රට වහනකොට රට අරින්න කියලා උද්ඝෝෂණය කරා. ඒ වගේම මේ රටේ ජනතාව උද්ඝෝෂණ වලට පාරට බැස්සුවා. පාරට බැස්සලා මේ රටේ ජනතාවට මේ කොවිඩ් හදවන්න ඒ අවශ්‍ය සියලු පහසුකම් සැලසුවා. විදේශිකින් මෙරටට ගේන්න හදනකොට විදේශිකින් ගේන්න එපා මෙන්න අපේ ජනතාවට කොවිඩ් හදන්න යනවා කියලා උද්ඝෝෂණය කරා. මේ ආකාරයෙන් මේ රට දියුණු කරන්න අපිට තිබිච්ච හැකියාව තිබිච්ච සියලු මාර්ග වලට විරෝධය පළ කළා. ඒ මාර්ග වසා දමලා මේ රට කඩාවට්ටන්න උවමනාවෙන්ම කටයුතු කළා. ඊට පස්සේ මේ රටේ මේ තත්ත්වය ඇති වුණාට පස්සේ පාරට බැහැලා කෑ ගහනවා. අපි ඒ කාලේ මේ අපි දන්නවා මේ අපේ විපක්ෂයේ ඉන්න ආර්ථික විශේෂඥ මහත්තුරු එතුමන්ලා කිව්වේ ජනතාවගේ බදු අඩු කිරීම වැරදි කිව්වා. ඒ වගේම විදේශ ණය ගෙවන්න එක වැරදි කිව්වා. හැබැයි අද බදු වැඩි කරනකොට කියනවා බදු වැඩි කරන එක වැරදි කියලා. ඒ වගේම මේ රටේ විදේශ ණය ගෙවන්න එපා කියලා කෑ ගහපු ඒ විශේෂඥයෝ කොහෙද කියලා අද අහන්න කැමති. මොකද ආර්ථික විද්‍යාව ගැන දන්න සියලුම ආර්ථික විශේෂඥයෝ කියන එක ප්‍රධාන කාරණයක් තමයි අප රට පහුගිය කාලේ කරපු එක ප්‍රධානම වැරැද්දක් වෙන්නේ විදේශ ණය ගෙවීම පැහැර හැරීම කියන එක. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයකට තමයි මේ රට අද පත් වෙලා තියෙන්නේ. තමන් කියන දේ ගැන අවබෝධයක් නැතුව තමන්ගේ බලය ලබා ගැනීම විතරක් පදනම් කරගෙන ජනතාව කුලප්පු කරන්න කටයුතු කරන දේශපාලනඥයින් එක්ක මේ රට අද මේ තියෙන තත්ත්වයට තියෙන එකත් මං හිතන්නේ ලොකු ආශ්චර්යයක්. මෙවර අයවැයෙන් අපගේ ගරු ජනාධිපතිතුමා ගරු සභාපතිතුමනි යොමු කරා එක ප්‍රධාන කාරණයක් වෙත. ඒ තමයි මේ රටේ ව්‍යවසායකත්වයට ඇති බාධා ඉවත් කිරීම. මං හිතන්නේ රටක් හැටියට ඉදිරියට යන්න ඕන නම් අපි මේ රටේ ව්‍යවසායකත්වයට ඇති බාධා ඉවත් කළ යුතුයි. මේ රටේ පුරවැසියෙක් හැටියට මම මුහුණ දීපු එක අත්දැකීමක් කියන්න මං අවසරය ඉල්ලා සිටිනවා. මගේ මෝටර් රථයේ ලියාපදිංචි කිරීමේ සහතිකය අස්ථානගත වෙලා මේ රටේ පුරවැසියෙක් හැටියට මම ගියා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලයට අලුත් පිටපතක් ඉල්ල ගන්න. එහි හිටපු පිළිගැනීමේ කවුන්ටරේ හිටපු කාන්තාවක් මං හිතන්නේ ආචාරශීලීත්වය කියන එක නම් ඔවුන් දන්නේ නැහැ. නමුත් මට කොළ වගේක් දීලා කිව්වා පළවෙනි ෆෝම් සෙට් එක පුරෝලා වාහනේ ගෙනහැලා පෙන්වන්න ඕනේ, ඊළඟට වාහනේ බර කිරන්න ඕනේ, ඒක කරලා දෙවෙනි ෆෝම් සෙට් එක ගෙනත් දෙන්න ඕනේ, ඒක ගෙනත් දීලා ඉවර වෙලා තමයි තුන්වෙනි දවසේ තමයි ගන්න පුළුවන් කියලා වාහනේ ලියාපදිංචි කිරීමේ සහතිකය. දැන් නැති වෙලා තියෙන්නේ මට අයිති මගේ වාහනේ පොත, ලියාපදිංචි කිරීමේ පොත. ඒක ලබා ගන්න මගේ අනන්‍යතාවය සහිතව මම මෝටර් රථ වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියහම මට වාහනයත් සමග තුන් වතාවක් ඒ ආයතනයට එන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපේ රටේ තියෙන නීතිය. ඒ මම මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිතුමාටත් එවකට හිටපු ප්‍රවාහන ඇමතිවරයාටත් මේ සම්බන්ධයෙන් දැනුවත් කරාම ඒ සම්බන්ධයෙන් හොයලා බැලුවහම ඔවුන් ප්‍රකාශ කර සිටියේ අපේ රටේ මේ හරියට හොරෙන් වාහන ගෙන්නලා ඒවා පුරුද්දල විකුණනවා, ඒවා එකතු කරලා විකුණනවා, ඒක නතර කරන්න දාලා තියෙන ක්‍රමවේදයක් කියලා. ඒ කියන්නේ මේ රටේ හොරෙන් වාහන ගෙන්නන 100ක් හරි 200ක් හරි වෙච්ච පුද්ගලයන් පිරිසකගේ වැරදි නවත්තන්න මේ රටේ නීත්‍යානුකූලව කටයුතු කරන මිලියන 22ක් වන ජනතාව දඬුවම් විඳින්න ඕනේ. මේක තමයි මේ රටේ අද තියෙන තත්ත්වය. මෙන්න මේ වගේ කිසිම රටට වැඩකුත් නැති මේ රටේ දියුණුවට බාධා වන නීති රීති මේ රටෙන් ඉවත් කරනකල් මං හිතන්නේ කවදාවත් අපිට රටක් හැටියට නම් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. මේ රට විනාශ කරේ දේශපාලනඥයෝ කියනවා. නමුත් මේ රටේ නිලධාරීන්ට තමන්ගේ ආයතනවල තියෙන මේ මහජනතාව තලාපෙලා දමන, මහජනතාවට වෙලාව නාස්ති කරන, මහජනතාවට සේවයක් නොවන මේ ක්‍රියාදාමයන් නතර කරන්න බැරි නම්, මේවට අලුත් ක්‍රමවේද සොයලා දෙන්න බැරි නම් මං හිතන්නේ IMF නෙමෙයි, ලෝක බැංකුව නෙමෙයි, මොන ආයතනාවත් වැඩ කරන්නේ නැති මිනිස්සුන්ගේ වෙලාව නාස්ති කරන වෙලාව කන ජාතියක් හැටියට අපේ රටට නම් කවදාවත් උඩට එන්න නම් බැරි වෙනවා. ඒක නිසා මං හිතන්නේ අපි මේ අයවැය වගේම මේ කාරක සභා අවස්ථාවල විවාද කරනවා වගේම මේ රටේ ජනතාවට සහ මේ රටට එන ආයෝජකයින්ට නිසි පරිදි තමුන්ගේ කටයුතු කරගන්න අවශ්‍ය පරිසරය සකස් කරලා දුන්නේ නැත්තම් අපිට කවදාවත් මේ ගොඩ එන්න වෙන්නේ නැහැ. අපි විතරක් නෙමෙයි, අපේ දරුවනුත්, අපේ දරුවන්ගේ දරුවනුත් මේ රටේ අරගල කරමින් සිටීවි. ඒක නිසා මම තව එක දෙයක් කියන්න කැමති ආයෝජන මණ්ඩලය ගැන. අපේ රටේ ආයෝජන මණ්ඩලයක් තියෙනවා. මේ ආයෝජන මණ්ඩලයේ පහුගිය කාලය තුළ විදේශ ආයෝජකීන් කී දෙනෙක් ගෙනාවද, මොනවද උන්ට සපයපු පහසුකම්, මොන ආකාරයෙන් කරාද කියන එක ගැන අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ආයෝජන මණ්ඩලයෙන් තියෙන්නේ ආයෝජකයට පහසුකම් සැපීම නෙමෙයි, ආයෝජකීන්ට ආයෝජන එපා කිරීමද කියන කාරණය ඇත්තෙන්ම ප්‍රශ්නයක්. මෙන්න මේ වගේ විශාල ප්‍රශ්න සංඛ්‍යාවක ඒ වගේම ව්‍යාපාර කිරීමේ දර්ශකය Doing Business Index මං හිතන්නේ අපි රටක් හැටියට මේ රටේ ව්‍යාපාර කිරීමේ දර්ශකය එහෙම නැත්නම් Doing Business Index එකේ ඉතාම පහලින් ඉන්නවා. මෙන්න මේ කාරණාවලට පිළියම් යෙදුවේ නැත්නම් මේ IMF නෙමෙයි, මොන ආයතනයකින් මොන තරම් සල්ලි ගෙනවත් අපි ආයෙත් නැවත වතාවක් මේ රට ගමන් කරන්නේ මේ එදා ඉඳන්ම ගමන් කරපු ආගාදයටම කියන එක ඉතාම වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ගරු මූලාසන ආරෝහිත මන්ත්‍රීතුමනි, අපි රටක් හැටියට අලුත් ආදායම් මාර්ග උපයා ගැනීමේ වැඩපිළිවෙළවල් වලට අවතීර්ණ වෙන්න ඕනේ. ඒක හින්දා මං ගරු ජනාධිපතිතුමාට යෝජනා කරන්න කැමතියි. දැනට ලෝකේ අපි රටක් හැටියට ඉදිරි ඒ කටයුතු නොකරපු පැත්තක් තමයි මේ කාබන් ක්‍රෙඩිට් කියන අංශය. මේ රටේ අපිට විශාල විදේශ විනිමයක් කාබන් ක්‍රෙඩිට් හරහා උපය ගන්න හැකියාව තියෙනවා. මං හිතන්නේ අපි රටක් හැටියට ඒ සම්බන්ධයෙන් අපේ පූර්ණ අවධානය යොමු කළා අපිට කාබන් ක්‍රෙඩිට් ලබා ගැනීමේ සඳහා ඒ වෙන මුදල් ලබා ගැනීමේ පැත්තට රටක් හැටියට යොමු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නම් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් හෝ පත්කොට ඒ අවශ්‍ය මූලික කටයුතු පිළියෙල කළා ඒ මුදල් ලබා ගන්න කටයුතු කරනවා නම් මං හිතන්නේ අපිට රටක් හැටියට ආර්ථිකව ඉදිරියට යන්න අවස්ථාවක් ලැබේවි. ඒ විතරක් නෙමෙයි තව එක් කාරණයක් මං කතා කරන්න කැමතියි. ඒක තමයි ගරු සභාපතිතුමනි අද ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙනුත් වැශීර්ෂය කතා වෙන අවස්ථාව. අපේ රටේ නීති ප්‍රමාදය වළක්වන්න මං හිතන්නේ මේ රටේ තියෙන
මතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
මේ රටේ නීති ප්‍රමාදය වළක්වන්න අපි කටයුතු කරන්න අසමත් වුණොත් මං හිතන්නේ මේ රටට අපිට අනාගතයේදී කිසිදු ආයෝජකයෙක් ඇඳව ගන්න හැකියාවක් ලැබෙයි කියලා. විශේෂයෙන්ම මේ රටේ ආයෝජකීන්ගේ නීති ප්‍රමාදය වළක්වන්න කියලා වාණිජ මහා අධිකරණ කියන සංකල්පයක් ගෙනෑවා. නමුත් ඉතාම අවාසනාවන්ත විදිහට අද වෙනකොට වාණිජ මහා අධිකරණයක පවරපු නඩුවකත් ඒ තීන්දුව ගන්න අඩුම තරමේ අවුරුදු පහක්වත් කාලයක් යනවා. ඉතින් මෙන්න මේ කාරණයත් ඉතාම බැරෑරුම්ම සලකල බල්ලා. විශේෂයෙන්ම මේ රටේ ආයෝජනකීන්ට ආයෝජනය කරන්නේ විදේශිකයෙක් වේවා ශ්‍රී ලාංකිකයෙක් වේවා ආයෝජකීන්ගේ ඒ නීතිමය ගැටලු ඉතාම කෙටි කාලයක් ඇතුළත මාස 6ක් වැනි කාලයක් ඇතුළත උපරිම විසඳ ගැනීමේ හැකියාව ඇති නීතිමය ක්‍රියාදාමයක් අපි මේ රට තුළ ඇති කරේ නැත්නම් මං හිතන්නේ නැහැ රටක් හැටියට අපිට ආයෝජකීන් අද අන්න ආයෝජකීන්ට සුදුසු ස්ථානයක් බවට මේ රට පත් කරන්න හැකි වෙයි කියලා. ඒ මෙන්න මේ කරුණු ප්‍රකාශ කරමින් මම නිහඬ වෙන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ප්‍රොෆෙසර් චරිත හේරත් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 22ක කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි විනාඩි 22ක් එන්නේ දෙදෙනෙක්ගේ කාලයක් එතන එකතු වෙලා ඇත්තේ. අද මේ සාකච්ඡාව සඳහා සහභාගී වෙන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් එතුමාගේ අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරලා ඒකේ ජනාධිපති වැය ශීර්ෂය හා සම්බන්ධ අනෙකුත් වැය ශීර්ෂ සම්බන්ධ වෙන මේ සංවාදයට විවාදයට සහභාගී වෙන්න ලැබීම. මෙතනදී එකක් මූලික වශයෙන් අපි තේරුම් ගන්න ඕන මේ විධායක ජනාධිපති ධූරයයි මුදල් ඇමතිකමයි එකට යනවා වගේ හිතලා හුඟක් ජනාධිපතිවරු මේ දෙකම එකට තියාගත්තා. වර්තමාන ජනාධිපතිතුමත් එහෙම තියාගෙන තියෙනවා. ඒක දීර්ඝ කාලයක් එහෙම කරන්න එපයි කියලා මම මුලින්ම යෝජනා කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ ජනාධිපති තනතුරත් එක්ක අවශ්‍ය ඇමතිකම් Tamanට තියාගන්න පුළුවන්. හැබැයි ඒකෙන් කියන්නේ නෑ එහෙම තනතුරු Taman තියාගත යුතුයි කියලා. මෙතන ගරු සභාපතිතුමනි අපිට ඉගෙන ගන්න හොඳ පාඩමක් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 947 මේ අනිත් අය වගේ නෙමෙයි අපේ නිදහස් ලැබපු රටේ පළවෙනි මුදල් ඇමති. නමුත් එතුමා ජනාධිපති වෙලා ඒක තියාගත්තේ නැහැ. එතුමාට තියෙන ඒ බුද්ධිය ඊට පස්සේ ජනාධිපතිවරු හුඟක් අයට නැහැ. ඒ ඔක්කොම ආපු ගමන් අපි තමයි මුදල් ඇමතිකමට හොඳම කට්ටිය කියලා හිතාගෙන ඒක ගන්නවා. මේක ජනාධිපතිවරු කීප දෙනෙක් කරුවා වර්තමාන ජනාධිපතිතුමත් කරනවා. මම යෝජනා කරනවා කරුණා කරලා මේකෙන් එළියට යන්න අර ජේ.ආර්. දීපු නායකත්වය අඩුගානේ පෙන්නඳ අපි මෙහෙමයි වැඩ කරන්න කියලා. එහෙම නැතුව හැම එකටම විධායක ජනාධිපති ක්‍රමයේ දාන්න එපයි කියලා. ඊළඟට අද උදේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා හොඳ ප්‍රශ්නයක් මේ සභාවෙන් ඇහුවා කියලා අපිට ආරංචි වුණා. එතුමා අහනවා අපේ රටේ මේ යටත් විජිතෙන් පස්සේ හදන රාජ්‍ය ගැන තියෙන සංවාදේ අපි ඉවර කරන්න ඕනේ නැද්ද කියලා. අපේ රටේ මොන වගේ රාජ්‍යයක්ද අපි හදාගන්නේ කියලා තාම අපිට විසඳගන්න බැරි වෙලා තියෙනවා. අපි මොන විදිහේ ආර්ථික වැඩසටහනකට ගියත් මේ ජනවාර්ගික අර්බුදය ඉදිරියට ආවොත් අපිට ඒ ආර්ථික වැඩසටහනෙන් එහාට යන්න බැරි වෙනවා. එනිසා මම ඉතාම පැහැදිලිව කියන්න කැමතියි ගරු සභාපතිතුමනි, අපි ජනවාර්ගිකත්වයෙන් බෙදෙන්නේ නැතුව සුදේශිකත්වයෙන් එකතු වෙන ක්‍රමයකට යන්න වෙලා තියෙනවා. ඉන්දියාවට බෙංගලි සංස්කෘතිය, තමිල්නාඩු සංස්කෘතිය, ගුජරාට් සංස්කෘතිය, හින්දු සංස්කෘතිය ඔක්කොම එකතු කරගෙන සුදේශික ඉන්දියාවක් හදන්න පුළුවන් වුණා වගේ අපිට සුදේශික ශ්‍රී ලංකාවක් හදන්න බැරි වුණොත් අපි කුමන ක්‍රමයෙන් ගියත් අපිට ඉදිරියට යන්න බැරි වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ජනවාර්ගිකත්වයේ හැමුවේ බෙදෙන අපි සුදේශිකත්වයේ හැමුවේ එක්වෙන රටක් බවට පත් කරන්න අවශ්‍යයි. මේක කරන්නේ කොහොමද? මෙන්න මෙතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. හැබැයි මේක සම්බන්ධව යම්කිසි විවෘතභාවයක් අපි කවුරුත් තුළ තියෙන්න ඕන. ඒ නිසා ගරු ජනාධිපතිතුමා මේ ප්‍රශ්නේ ඇහුවේ මොන අදහසෙන්ද මම දන්නේ නැහැ. නමුත් මගේ පිළිතුර ඔව්, පශ්චාත් යටත් විජිත ශ්‍රී ලාංකික රාජ්‍යයේ පෝස්ට් කොලෝනියල් ශ්‍රී ලංකන් ස්ටේට් එක අපිට හදන්න බැරි වෙලා තියෙනවා. ඒක ඉන්දියාව හදලා තියෙනවා, ඒක තව රටවල් හදාගෙන තියෙනවා. අපි ඒකත් එක්ක තාම ඔට්ටු වෙනවා. ඒ නිසා අපි මේකෙන් එළියට යන්න ඕන කියන එක ඇත්ත. හැබැයි ඒක අපි බොහොම විවෘත සාකච්ඡාවකින් විසඳන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට මේ අද අයවැය විවාදේ මේ කාරක සභා අවස්ථාවේ වැයශීර්ෂ ගණනාවක් තියෙනවා. ජනාධිපතිතුමාගේ ජනාධිපති කාර්යාලය මේකට අදාළයි. අපේ රටේ බැලට් පේපර් දෙකකින් මේ රටේ පාලනය තෝරන ව්‍යවස්ථාවක් අපිට තියෙන්නේ. We have two ballot paper system. මෙන්න මේක හොඳට අපි මතක තියාගන්න ඕන. විධායක ජනාධිපති වෙනම බැලට් පේපර් එකකින් ජනතාව තෝරන තනතුරක්. එනිසා ඔහුට තියෙන ඔහුගේ කාර්යාලයට වගකීමක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා. හැබැයි අපේ රටේ හිටපු හුඟක් ජනාධිපතිවරු මේක දැනගෙන නෙමෙයි තමන්ගේ ජනාධිපති කාර්යාලයේ කොමිෂන් සභා, විශේෂ කාරක සභා, විශේෂ කාර්යාංශ දැම්මේ. ඒ අය දේශපාලන උවමනාවලට ජනාධිපති තනතුරේ තියෙන මුදල්, ජනාධිපති තනතුරේ තියෙන වපසරිය පාවිච්චි කරලා තියෙන්නේ. ඒක කරන්න එපා කියලා අපි මේ ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා. එහෙම වහපු ජනාධිපති කාර්යාංශ රාශියක් තියෙනවා. තමුන් නාන්සලාට මතක ඇති සෙමා කියලා වෙනම ආයතනයක් චන්දිකා බණ්ඩාරනායක මැතිණියේ කාලේ දැම්මා. ඒ ස්ට්‍රැටජික් එන්ටර්ප්‍රයිසස් මැනේජ්මන්ට් ඒජන්සි කියලා. මේකට මොකද වුනේ කියලා හෙව්වොත් මේක විනාශ කරපු සල්ලි ප්‍රමාණය ගණන් කරන්න තියෙනවා. මම කෝප් කමිටුවේදී හොයලා බැලුවා. අද මේක එකවුන්ට් එක වහලා තියෙනවා. ජනාධිපතිවරු 4 දෙනෙක් මේ ආයතනේ විතාම නරක විදියට පාවිච්චි කෙරුවා. මුකුත් උනේ නැහැ. මුකුත් කරලා නැහැ. ඒ නිසා අපි මේ ජනාධිපති තනතුරට මුදල් අවශ්‍යයි. මේ කාර්යාලය හොඳට නඩත්තු යන්න මේක කරගෙන යන්න අවශ්‍යයි. බැලට් පේපර් දෙකක් තියෙන නිසා ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා. හැබැයි ඒක දේශපාලන පදනම් වලින් එහාට ගෙනියන්න කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ අයවැයේ මම අයවැය සම්බන්ධ කරන සාකච්ඡාවේදීත් කිව්වා මේ අයවැයේ ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. මෙතනටත් ඒක සම්බන්ධ වෙනවා. ගරු මුදල් ඇමතිතුමා විදියට ජනාධිපතිතුමා කල්පනා කරනවා මේ රටේ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියලා. මේ රටේ හුඟක් අය එහෙම කල්පනා කරනවා. හැබැයි මේ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව අපිට තියෙන්නේ ඉතාම නරක ඉතිහාසයක්. අපිට කියන්නේ විශේෂයෙන්ම වර්තමාන ජනාධිපතිතුමාගේ දේශපාලන පක්ෂරත්යක තියෙනවා. එතුමා අද උදේ කිව්වා ඉස්සර ලාභ ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරා කියලා. ඒක ඇත්ත. ඒ අය එහෙම කරලා තියෙනවා. 992 ඉඳලා යුනයිටඩ් මෝටර්ස්, තුල්හිරිය, පේකල්මාන්තේ, පූගොඩ, ලංකා ඔක්සිජන්, දංකොටුව, පෝසලින්ස් මේ සියල්ලම මෙහෙම කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, වර්තමාන ජනාධිපතිතුමා 2002 අගමැතිවරයා වශයෙන් විශාල වශයෙන් මේ වැඩේට සම්බන්ධ වුණා. පැලවත්ත සීනි 2002 මාර්තු, සෙවනගල සීනි 2002 ජූනි, ශ්‍රී ලංකා මෙරයින් සර්විස් 2002 අගෝස්තු, තාජ් හෝටලේ 2003 සැප්තැම්බර්, සතොස රීටේල් 2003 නොවැම්බර්, කනිජ සංස්ථාවේ කොටසක් 2003 නොවැම්බර්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2003 ජූනි මාසේ NDB බැංකුව 2003 අගෝස්තු මාසේ මේ ඔක්කොම කෙරුවා. මම කියන්නේ අපි එක්කෝ රටක් විදියට පිළිගන්න ඕන රජයේ කිසිම ව්‍යාපාරයක නැහැ කියලා. ඒක ජාතික තීරණයක්. ඡන්දයකට ගිහිල්ලා ජනමත විචාරණයකට ගිහිල්ලා අර මේ විදියට යෙල්සින් කෙරුවා රුසියාවේදී. ඒ අය කල්පනා කෙරුවා අපි කවද ආයිත් ආණ්ඩුවෙන් බිස්නස් කරන්නේ නැහැ. බිස්නස් ටික ඔක්කොම බෙදුවා Tamange යාළුවන්ට. එහෙම මේ රජය බිස්නස් කරන්නේ නැහැ කියලා තීරණයක් ගන්නවා නම් ගරු සභාපතිතුමනි ඒක එකක්. එහෙම නැතුව එක එක කාලෙට එන ජනාධිපතිවරු මුදල් ඇමතිවරු තීරණය කරනවා නම් සිහින දකින්නවා වගේ හෙට උදේට රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කරනවා. ඊළඟ ජනාධිපති ඇවිල්ලා කල්පනා කරනවා හෙට උදේට පෞද්ගලීකරණය කරපු ශ්‍රී ලංකන් එයාලයින් එක ආපහු ගන්නවා. ඊළඟ ජනාධිපති ඇවිල්ලා කල්පනා කරනවා සිහිනෙන් වගේ මේ ශ්‍රී ලංකන් එයාලයින් එක ආපහු විකුණනවා. මොකද්ද මේ කරන්නේ? මේක තමයි අද මුදල් ඇමතිවරු ජනාධිපතිවරු කරන්නේ. ඒකම ඉස්සරහට කරගෙන යන්න තමයි මේ හදන්නේ. මම වර්තමාන ජනාධිපතිතුමාට කියන්නේ කරුණාකරලා මේක සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියකට එන්න. අපි රටක් විදියට රජය බිස්නස් කරන්නේ නැත්නම් ඒක හරි ඒක ජනතාවත් එක්ක කතා කරන්න. සිහින දකින්න දකින්න පාරට ඇවිල්ලා දැන් මේ රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කරන්න යන්නේ දෙවැනි වතාවට කිසිම හේතුවක් නැතුව. කිසිම හේතුවක් නැතුව කවුද ස්ටඩි එක කරුවේ? ලංකාවේ කිසිම ආයතනයක් ස්ටඩි එකක් කරලා නෙමෙයි මේක මේ කියන්නේ. මේ කියන්නේ ජනාධිපතිතුමා හරි එතුමා වටේට ඉන්න කෙනෙකුට හරි සිහිනෙන් පේන්න ඇති මම මේ රක්ෂණ සංස්ථාවේ මෙච්චර සයස් ගන්නවයි කියලා. මේක ලිට්‍රෝ ගෑස් තියෙනවා, ලිට්‍රෝ ගෑස් ටර්මිනල් තියෙනවා, ලංකා හොස්පිටල් තියෙනවා. මේවා මෙහෙම කරන්න පුළුවන්ද? මම අහන්නේ මගේ මිත්‍ර අපේ අනිත් පැත්තේ ඉන්න මන්ත්‍රීතුමාලගෙන්. එතුමාලා අපි ඔක්කොම මේ රටේ ජනතාවත් එක්ක සමාජ සම්මුතියකින් ඇවිල්ලා තියෙන්නේ. අපි පොහොට්ටුවට ඡන්දය ඉල්ලලා තියෙන්නේ හිස් චෙක් එකක් විදියට නෙමෙයි, සමාජ සම්මුතියක් එක්ක තමයි අපිට ඡන්දය දීලා තියෙන්නේ. ඒ සමාජ සම්මුතියට ගැළපෙනවද මේ වැඩේ? මම හිතන්නේ නැහැ කියලා. ඕන කෙනෙකුට කියන්න පුළුවන් කවුද හූ කෑස් කියලා. හැබැයි මම කියන්නේ අපි එහෙම නෙමෙයි හිතන්න ඕන. අපි සමාජ සම්මුතියකින් තමයි ඔය වරම අද වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරන, එතුමාව මුදල් ඇමති කරන බලය අපි අරන් තියෙන්නේ ජනතාවගෙන් සම්මුතියක් විදියට, සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් විදියට. ඒ කොන්ට්‍රැක්ට් එකේ අපි ලියලා දීපු කොලේ තියෙන්නේ අපි රක්ෂණ සංස්ථාව විකුණන්නේ නැහැ කියලා. ඒකේ අපි ලියලා දීපු කොලේ තියෙන්නේ අපි ටෙලිකොම් එක විකුණන්නේ නැහැ කියලා. හැබැයි දැන් අපි ඇවිල්ලා කිව්වොත් අපි ඒක දැන් ගණන් ගන්න නැහැ කියලා, ඒක වෙනම කතාවක්. මම කියන්නේ එහෙම කියන්න එපා කියලා. මොකද මේ රටේ ප්‍රජාතන්ත්‍රීය දේශපාලනයේ අපි ඒ සමාජ සම්මුතිය ආරක්ෂා කරන්න ඕන. මේක වැදගත්. මෙතනදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්මුතියක් කඩ කරන්නේ නැහැ. මම ඒක පිළිගන්නවා. මොකද එතුමා එහෙම සමාජ සම්මුතියක් අරගෙනත් නැහැ. එතුමාට කවුරුත් එහෙම සමාජ සම්මුතියක් දීලත් නැහැ. එතුමා ඉල්ලුවාම කොළඹ දිස්ත්‍රික්කෙනුත් ඒක ප්‍රතික්ෂේප වුණා. හැබැයි අපිට එහෙම නෙමෙයි. තමුන්නාන්සල අපිට එහෙම නෙමෙයි. අපිට මේ සම්මුතිය මේ රටේ ජනතාව දීලා තියෙනවා. අපි ඒක තමයි මේ හිස් චෙක් එකක් විදියට ඕන ගානක් ලියාගෙන මාරු කරගන්න කියලා දෙන්නේ. අපි ඒක එහෙම නොකළ යුතුව තියෙනවා. ඒක මගේ අදහසක්. තමුන්නාසල කැමති නම් ඒක කරන්න. හැබැයි ඒක වැරදි. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියන්න ඕන, අපි මේ අද කතා කරන වැය ශීර්ෂ අතර ගරු සභාපතිතුමනි වැදගත් වැයශීර්ෂ කීපයක්ම තියෙනවා. පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ ලේකම්තුමාලත් ඉන්න වෙලාවේ පාර්ලිමේන්තුවට වැයශීර්ෂයක් දීලා පාර්ලිමේන්තුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රටක බලාපොරොත්තු වෙන වැදගත් කාරණයක් තියෙනවා. මේක මේ සංවාදයේ පවත්වගෙන යන එක එකක්, මේ සභාව පවත්වගෙන යන එක එකක්. හැබැයි ඊට එහා ගිය පළල් මැදිහත් වීමක් පාර්ලිමේන්තුව කියන මේ ආයතනයෙන් මේ රටේ අවශ්‍ය කරලා තියෙනවා. ඒ කියන්නේ විධායකයේ වගේම විවස්ථා දායකයට යම්කිසි ක්‍රියාමාර්ගයක ලොකු ඉඩක් විවස්ථාවෙන් අපිට දීලා තියෙනවා. ඒ ඉඩ අපි පාවිච්චි කරනවාද? මම හිතන්නේ අනුර බණ්ඩාරනායක කථානායකතුමයි, කරු ජයසූරිය කථානායකතුමයි දෙන්නම මෙතනදී යම්කිසි ඉදිරිගාමී පියවර ගණනාවක් අරන් තියෙනවා. අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ මේ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය, පාර්ලිමේන්තුවේ විවස්ථාදායකත්වය පිළිබඳ මේ ධූරය නෛතික ප්‍රතිපාදන හදන්න පුළුවන් ධූරයක් බවට පත් කරලා තියෙනවා. ඒ කියන්නේ පනත් හදන එක විතරක් නෙමෙයි, කථානායකතුමාගේ ප්‍රකාශකුත් නීතියක් විදියට අපි පිළිගන්නවා. ඒ එක පදනමක් තියෙනවා ස්ථාවර නියෝගවල විශේෂයෙන්ම මේ සභාව සම්බන්ධ නීති හදන්නේ මේ සභාවෙන්ම මිසක වෙන කොහෙන්වත් නෙමෙයි කියලා. ඒ නිසා මම කතානායකතුමා ඇතුළු මේ පාර්ලිමේන්තු යාන්ත්‍රණයට යෝජනා කරන්න කැමතියි. අපේ පාර්ලිමේන්තුව අද සමහරුන් අතර සැහැල්ලුවට විහිළුවට ලක් වෙලා තියෙනවා. ඒකට අපි හුඟක් අය වග කියන්න ඕන. මන්ත්‍රීතුමාලගේ පැත්තෙනුත්. හැබැයි ඒ වගේම අපි මේ අපේ ආයතනයෙන් විය යුතු ශක්තිමත් මැදිහත් වීම කරනවාද කියලා අපි බලන්න ඕන. මම යෝජනා කරන්න කැමති මේ වැයසීසයක් වුණාට මේක අහගෙන ඉන්න පාර්ලිමේන්තුවේ කණ්ඩායම කතානායකතුමා ඉන්න නිසා මම හිතන්නේ මේ අපේ ස්ථාවර නියෝගවර ආකෘතියේම ප්‍රශ්නයක් තියෙනවා. මේ ඉන්න මන්ත්‍රීවරයෙකුට ඉතාම අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් කතා කරන්න මෙතන ඉඩක් නැහැ. ඒ නිසා මේක සම්බන්ධව ඇමතිතුමාලට දීලා තියෙන ඉඩ මන්ත්‍රීවරුන්ට නැහැ. ඒක වැරදි. එහෙම කියපුවාම කවුරු හරි හිතන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. මේ විවස්ථාවේ ඇමතිවරු කියලා කියන්නේ විධායකත්වයේ කොටසක්. විවස්ථාදායකෙන් පත් වුණාට ඇමතිවරු කියන්නේ විධායක ජනාධිපති ධූරයේම දිගුවක්. ඒ නිසා ඒ අයට වැඩි වරප්‍රසාද පාර්ලිමේන්තුව ඇතුලේ දිය යුතු නැහැ. මේක මම පැහැදිලිව කියනවා. මේක අලුත් කතාවක් වෙන්න පුළුවන්. මේ දේශපාලන විද්‍යාවේ විවස්ථාදායකත්වයේ කියන්නේ විවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන එක සමාන පුද්ගලයන් 225ක් නියෝජිතයන් විදිහට ඉන්න තැනක්. ඒ තැන ඉදිරි සීට් වල ඇමතිතුමාලා ඉඳගෙන ඉන්නේ ඒකේ වැරද්දක් නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒ තැන න්‍යාය පත්‍රයේදී ඇමතිවරුන්ට විශේෂ වරප්‍රසාදයක් විදිහට මේක ගේන එකේ වැරද්දක් තියෙනවා. සමහර වෙලාවක විවස්ථාදායකත්වයේ වැදගත් දේ විධායකත්වයේ විසින් වහන වෙලාවල් තියෙනවා. ඇමතිවරු කියන්නේ විධායකයේ දිගුවක්. ඒ නිසා ඇමතිතුමාලා අපිට අවශ්‍යයි, විධායක බලය අපිට අවශ්‍යයි. හැබැයි මේ විවස්ථාදායක පාර්ලිමේන්තුවේ ඉඩ සම්බන්ධ ප්‍රශ්නේදී ඇමතිවරු දාලා එක වහන එක වැරදි. මම මේ කියන එක ඉතාම පැහැදිලිව අවශ්‍ය නම් මට තර්ක කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්, කියලා දෙන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මේක වැරදි. ඒ නිසා මේක අපි නැවත හිතන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව රටට අවශ්‍ය මෙවලමක් බවට, ඉන්ස්ට්‍රුමන්ට් එකක් බවට, ටූල් එකක් බවට පත් කරන්න නම් පාර්ලිමේන්තුවේ මෙන්න මේ වපසරිය සම්බන්ධව කතානායකතුමා පක්ෂනායකයෝ නැවත හිතන්න ඕන. පක්ෂනායකත්වයට විශේෂ වරප්‍රසාදයක් දෙන එක පැහැදිලි. කැබිනට් එකට පාර්ලිමේන්තුව ඇතුලේ තියෙන්නේ නියෝජිත වරප්‍රසාදයක් පමණයි කියලා තමයි මම තර්ක කරන්නේ. ඒ නිසා තමයි අද මේ රටේ පාර්ලිමේන්තුව විහිළුවක් වෙලා තියෙන්නේ සමහරුන්ගේ. මොකද විවස්ථාදායකයේ බලය වහන විධායකයක් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා ඇමති මණ්ඩලයේ විදියට. මම මේ කාටවත් වැරදි කියනවා නෙමෙයි, මගේ හිතවත් ඇමතිතුමා ඉන්නවා, එතුමාට කියන ප්‍රශ්නයක් එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ සබ්ස්ටෑන්ෂල් කන්ස්ටිටියුෂනල් ඉෂු එක. මේක අපි විසඳන්න ඕන. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අද වැයසීස අතරට ජාතික විගණන කාර්යාලය තියෙනවා. මම දන්නවා අපේ රටේ විධායකය, අපේ රටේ අමාත්‍යංශ, අපේ රටේ ආයතන ඔක්කොමලා තරහ කණ්ඩායමක් තමයි ජාතික විගණනය කියන්නේ. හැබැයි මේක මම හිටපු කෝප් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කියනවා, අපේ රටේ නොපෙනෙන වැදගත් සේවයක් කරන ආයතනයක්. මේ ආයතනය සම්බන්ධව සමහරුන්ට හැම ආයතනයකම ප්‍රධානියෙකුට තරහක් තියනවා වෙන්න පුළුවන්, මේ අපේ කුණු හොයනවා කියලා. එහෙම නැත්නම් අපි ගැන වැරදියට හිතනවා කියලා. හැබැයි මේ ජාතික විගණනය, ජාතික විගණන කාර්යාලය, ජාතික විගණනය සම්බන්ධ මැදිහත් වීම ඉතාම වැදගත්. එනිසා විශේෂයෙන්ම කතානායකතුමා යට දෙමේක තියෙන්නේ. එතුමා මේක සම්බන්ධව තියෙන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විගණන සේවයේ විසඳිච්ච නැති ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මේක nobody's land එකක් වෙලා තියෙනවා. nobody's child. කවුරුවත් මේකේ අයිතිකාරයෙක් නැහැ. මොකද විගණන දෙපාර්තමේන්තුව ජනාධිපතිට වග කියන්නේ නැහැ. විගණන දෙපාර්තමේන්තුව අගමැතිට වග කියන්නේ නැහැ. විගණන කාර්යාලය කැබිනට් එකට වග කියන්නේ නැහැ. කැබිනට් එක විගණනය කරන්නත් එතුමාට පුළුවන්. එහෙම තියෙන නිසා ඒගොල්ලෝ ගැන කවුරුවත් බලන්නේ නැහැ. ඒ නිසා කතානායකතුමාට විශේෂ වගකීමක් තියෙනවා. මෙන්න මේ වගේ විශේෂ කොමිෂන් ටික බලා ගන්න. ඒකෙන් මම කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විධායක බලයේ විසින් නොසලකා හැරලා තියෙන මේ ප්‍රශ්න මේක විසඳන්න කතානායකතුමාට මැදිහත් වෙන්න වෙලා තියෙනවා. කතානායක ධූරය කියන්නේ මෙතන ඉඳගන්න එකට එහා ගිය ශක්තිමත් වැඩසටහනක් කියලා මම ඉස්සෙල්ලා කිව්වේ ඒකයි. ඒ වගේම අපේ තියෙන සමහර කොමිෂන් සභා ඉතාම වැදගත් කොමිෂන් සභා පද්ධතියක් තියෙනවා. මානව හිමිකම් කොමිෂන් සභාව ඉතාම ශක්තිමත්ව මේ දිනවල වැඩ කරනවා කියලා පේනවා. ඒක ඉතාම හොඳයි. ඒ වගේම අපේ මුදල් කොමිෂන් සභාව පළාත් සභා ක්‍රමයත් එක්ක මුදල් කොමිෂන් සභාවේ විශාල අවශ්‍යතාවයක් මේ රටේ තියෙනවා. ඒක ඉතා හොඳින් කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩල කාර්යාලයත් මේක යටතේ තියෙනවා. අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා මෙතන ඉන්නවද දන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩල තීරණ සම්බන්ධව මම හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක්, ඒ වගේම හිටපු කෝප් කමිටු සභාපතිවරයෙක් මේ අමාත්‍යංශ තීරණ සම්බන්ධ සමහර ප්‍රශ්න වලට මගේ අවධානය තියෙනවා. මේ වගේදී මේ අමාත්‍යංශ ලේකම් කාර්යාලය මීට වඩා ශක්තිමත් කරන්න ඕන. මේක කවුරුවත් කියන්නේ ගන්න ඇමතිවරුවත් මේක ගැන හොයනවද දන්නේ නැහැ. අමාත්‍යංශ ලේකම් කාර්යාලය කියන්නේ කැබිනට් ඔෆිස් කියන එක. මේ කැබිනට් ඔෆිස් කියන එක අපේ රටේ ඉතාම ඉහළ තැනක ඉස්සර තිබුණේ. මෙතන වැරදුනොත්, මෙතන එක වාක්‍යයක් වැරද්දුවොත් මිලියන ගානක බිලියන ගානක වෙනසක් ඒ ගනුදෙනුවේ වෙනවා. මේක ඉතාම තීරණාත්මක ඔෆිස් එකක්. හැබැයි කවුරුවත් මේක ගැන හොඳට බලන්නේ නැහැ. හුඟක් වෙලාවට මේකට දාන්නේ වැඩිය ඕන නැති කෙනෙක් තමයි දාන්නේ. ඒ කියන්නේ ජනාධිපති ලේකම්කමට, අගමැති ලේකම්කමට, අමාත්‍යංශ ලේකම්කම් වලට දාලා ටිකක් රිටයර් වෙන්න ලං වෙච්ච එක්කෙනෙක් මෙතනට දාන. එහෙම කරන්න එපා. මේ රටේ නිදහසෙන් පස්සේ ඉතාම වැදගත් විදියට තිබිච්ච ඔෆිස් එකක් තමයි මේ කැබිනට් ඔෆිස් එක කියන එක. අපේ රටේ ව්‍යවස්ථාව 48 ලියන වෙලාවේ මේ කැබිනට් ඔෆිස් එකේ තමයි ඒක කෙරුවේ. ඒක ඉතාම වැදගත් ආයතනයක්. මේ ආයතනයට ශක්තිමත්ම පුද්ගලයා දාන්න ඕන. ජනාධිපති ලේකම්කමට, අගමැති ලේකම්කමට වගේම කැබිනට් ලේකම්කමට එහෙම කෙනෙක් දාන්න ඕන. සමහර කැබිනට් පත්‍රිකා නොදැමිය යුතු කැබිනට් පත්‍රිකා ඇමතිවරු දානවා. මම දන්න කැබිනට් ලේකම්වරු ඉන්නවා ඒව ප්‍රතික්ෂේප කරපු. ඉතාම ඒක නිවැරදි. අපේ රටේ විධායකයේ තීරණ ගන්න ප්‍රධාන තැන තමයි කැබිනට් මණ්ඩලය කියන්නේ. කැබිනට් මණ්ඩලය කියන්නේ විධායකයේ කොටසක් කිව්වේ ඒකයි. ඒකට දාන ලේකම් කාර්යාලය ඩිජිටලි හොඳටම ශක්තිමත්, නිශ්චිතවම ඕනෑම ප්‍රශ්නයකට ඒ වෙලාවට දත්තමය උත්තර හදාගන්න පුළුවන් කාර්යාලයක් වෙන්න ඕන. එහෙම නැතුව අර ඇමතිවරු කියන ටික මිනිට් කරලා ආපහු ටයිප් කරලා දෙන අර පරණ කාර්යාලයෙන් දැන් වැඩක් නැහැ. ඒක නිසා සමහර වෙලාවල සමහර ටෙන්ඩර් සම්බන්ධව, සමහර අමාත්‍යංශ ඔබ්සර්වේෂන්ස් නිරීක්ෂණ සම්බන්ධව වැරදි වාක්‍ය ටයිප් කරලා තියෙනවා. වැරදි වාක්‍ය, වැරදි අර්ථකථන වෙන වාක්‍ය ටයිප් කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ එළියට රිංගල යන තැන් තියෙනවා. මේ ආයතන වලට සමහර දාගත්ත පුද්ගලයෝ විසින් සමහර වෙලාවල මේ ආයතනේ තීරණ වෙනස් කරනවා. ඒ නිසා මම යෝජනා කරන්න කැමති
ඇමතුමාව
අපරයක් සමා වෙන්න ඕනේ. මම විශේෂයෙන්ම ප්‍රේක්ෂක හේරත් ඇමතුමා ඉතා වැදගත් කාරණයක් මතු කරේ මේ අමාත්‍ය මණ්ඩල ලේකම් පිළිබඳව. වර්තමානයේ ඉන්න අමාත්‍ය මණ්ඩල ලේකම්තුමා ඩොනර් ප්‍රනාන්දු ඇමතුමා පරිපාලන ශාස්ත්‍රයේ ඉහළම නිලධාරියෙක් සහ වයිසින්
ඒක නෙමෙයි මම කියන්නේ. ගරු සභාපතිතුමනි ඒක වැරදි, ඒක නෙමෙයි මම කියන්නේ. දැන් ඉන ලේකම්තුමා හොඳ ඇති, හුඟක් අය මගේ යාළුවෝ, මමත් එකට අමාත්‍යංශ ලේකම් කරපු අය. ඒක නෙමෙයි මේ ප්‍රශ්නේ. මම කියන්නේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. කැබිනට් කාර්යාලය කියන එක මීට වඩා ශක්තිමත්ව අපි ආරක්ෂා කරලා ඉස්සරහට ගන්න ඕන කියන එක කියන්නේ. නැත්තම් වර්තමාන ලේකම්තුමා ගැන මට කිසි ප්‍රශ්නයක්වත් නැහැ. කිසිම ලේකම්වරයෙක් ගැන ප්‍රශ්නයක් මට නැහැ. මම කියන්නේ මේක ගැන ඊට වඩා වෙනස් ඇහැකින් බලන්න අවශ්‍යයි කියන කාරණේ තමයි මෙතනදී මූලික වශයෙන්ම මට ගේන්න අවශ්‍ය වෙලා තිබුණේ ගරු සභාපතිතුමනි. ඒ වගේම අපේ රටේ ව්‍යවසායකත්වයට තියෙන බාධා සම්බන්ධව මගේ මිත්‍ර අපේ සාගර කාර්යවසම් මැතුමත් කිව්වා මේ රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ රාජ්‍ය යාන්ත්‍රණය අලුත් කරන්නේ කොහොමද කියලා. රාජ්‍ය යාන්ත්‍රණය අලුත් කිරීමත් වගේම අපේ රටේ රෙඩ් ටේප්ස් ගොඩක් තියෙනවා. මම හිටපු මධ්‍යම පරිසර අධිකාරී සභාපති කෙනෙක් බොහෝ අවස්ථාවල මේ රෙඩ් ටේප්ස් හුඟක් කැරකිලා කැරකිලා ඇවිල්ලා පරිසර පනතේ කොහේ හරි ගැට ගහලා ඒ වැඩේ නවතින වෙලාවල් තියෙනවා. ඒ නිසා අපේ රටේ ව්‍යවසායකත්වයට වර්ධනය කරන්න ශක්තිමත්ව ඉස්සරහට යන්න නම් මේ රෙඩ් ටේප්ස් අයින් කරන්න ඕන තමයි. හැබැයි මෙතනදී අපි ඉතාම
තුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
ඒ මෙතනදී අපි ඉතාම පරිස්සම් වෙන්න ඕන ගරු සභාපතිතුමනි. මේ දේශපාලන අධිකාරියේ බොහෝ අය කල්පනා කරන විදියට රෙඩ් ටේප්ස් අයින් කරන්න ගියොතින් බොරු ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ රටේ 981-82 කාලේ ඉතාම හොඳ ඩිවලොප්මන්ට් එකක් වුණා. 54ක් අපේ රටේ සම්මත වුණා 1981 ජාතික පරිසර පනත, ඒ වගේම UDA පනත, Urban Development Act එක, ඒ වගේම CCD පනත, Coastal Conservation Act එක, ඒ වගේම MIPA පනත, Marine Environmental Protection Act එක. මේ 54ම 1981 සම්මත වෙච්ච ඉතාම වටිනා පනත්. මම මේවා ගැන කතා කරන්නේ මේවා ගැන හොඳට ඉගෙනගෙන, මේවා ගැන හොඳට වැඩ කරලා. ඒ නිසා මම කියන්නේ ඉතාම පැහැදිලිව මේ 54 අලුත් වැඩියා කරන්න අවශ්‍ය නම් එක ජාතික කමිටුවක් දාන්න. දාලා මේ 54 ගැනම හිතන්න. හැබැයි මේ වගේ ඉතාම වැදගත් අංශයක් තියෙනවා. අපේ රටේ පරිසරය, අපේ රටේ වෙරළ, අපේ රටේ භූමිය, අපේ රටේ මුහුද ආරක්ෂා කරගන්න අවශ්‍ය කරන දේවල් මේ තුල එකතු වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගරු සභාපති දුමනි, ජාතික මැතිවරණ කොමිෂන් සභාවත් මේ වෙලාවේ සාකච්ඡාවට ඇවිල්ලා තියෙන සභාවක්. ඒ ජාතික මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව යටතේ තියෙන්නේ. දැන් අලුත් විශේෂයෙන්ම 21 වෙනි සංශෝධනය ඇතුලේ කාටවත් අනවශ්‍ය විදියට බය වෙන්න අවශ්‍ය නැහැ. කරුණාකරලා එතුමාලා මේ අද මේ තියෙන කොමිෂන් සභා එකක්වත් විධායකයට හරි වෙන ඇමතිවරයෙකුට හරි අයිති නැහැ. ඒව ආයිත් කියන්නම් අධිකරණ සේවා කොමිෂම, ජාතික පොලිස් කොමිෂම, පරිපාලන අභියාචන විංශ අධිකාරිය, අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසම, මුදල් කොමිසම, මානව හිමිකම් කොමිසම වගේ ඒවා බය නැතුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. එනිසා අපි මේ පාර්ලිමේන්තුව විදියට තවත් ඒ වගේම වැදගත් අධිකාරියක් නියෝජනය කරන ආයතනයක් විදියට අපි ඒ අයගේ මුදල් අනුමත කරලා දෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට මේ හැම විවේචනයක්ම, හැම චෝදනාවක්ම 225ට එල්ල වෙන්න එක හේතුවක් තමයි මේ සමහර ආයතනත් ඇත්තටම එක එක අයට පක්ෂව වැඩ කරන එක.
එහෙම
කරන්න එපා කියලා යෝජනා කරමින් විශේෂයෙන්ම ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා වශයෙන් මේ වැඩ කරන එක දීර්ඝ කාලයක් කරන්න එපයි කියලා මම පැහැදිලිව ඉල්ලා හිටිමි. ඒ වගේම අපේ රටේ පාර්ලිමේන්තුව සතු බලය කතානායකතුමා හරහා මේ සභාවට එහා ගිය පළල් මැදිහත් වීමක් බවට පත් කරන්න සුදුසුයි කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පේ නිමා කරන්න.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඊළඟට ගරු හර්ෂණ රාජකරුණ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාසනාරුට ගරු මන්ත්‍රීතුමනි. අද 2023 අයවැයේ කාර්ක සභා අවස්ථාවේ පළවෙනි දිනේ වචන ස්වල්පයක් කතා කිරීමට හැකිවීම පිළිබඳ සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ මේ රටේ වැදගත්ම සංශෝධනයක් 17 වන සංශෝධනයේදී සිදුවෙලා ඒක සම්පූර්ණම අනිත් පැත්ත හැරෙව්වා 18 වන සංශෝධනයේදී. නැවතත් අපි 21 වන සංශෝධනය ඉදිරිපත් කරලා මේ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳව නැවත ස්ථාපනය කරලා ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුව වග කියන්නෝ. දැන් මේ පාර්ලිමේන්තුව වග කියන මේ කොමිෂන් සභා ගැන කතා කරනකොට අපි දැක්ක පහුගිය දින කීපයකට කලින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට එනකොට ලොකු උත්සවයක් තිබ්බා VIP lounge එකේ ගුවන් තොටුපළට. දැන් මේ VIP lounge එකේ ගුවන් තොටුපළට ඈම පිළිබඳවත් ගැටලුවක් තියෙනවා. මම දන්නේ සමහරක් අයට මේ පොහට්ටුවේ අයට නම් කිසිම ගැටලුවක් නැතුව ඇති. නමුත් රටේ ජනතාවට ගැටලුවක් තියෙනවා. පාර්ලිමේ මන්ත්‍රී කෙනෙක් නේද VIP කෙනෙක් නොවන එක්කෙනෙක්ව VIP lounge එකට ආවේ කොහොමද කියන්නේ?
සල්ලි ගෙවන්න ඕනේ.
එහෙම නැතුව, එහෙම නැතත් එතන මං හිතන්නේ 100ක් විතර 200ක් විතර හිටියා. ප්‍රධානම චක් ගෝලියෝ ටිකක්, ඒ ප්‍රධානම ගෝලියෝ ටිකක් එතනට ආවේ කොහොමද කියන එකත් ගැටලුවක්. දැන් සාමාන්‍යයෙන් මේ VIP lounge එක ගැන කතා කරනකොට මේ ආවාට පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා එයාව අරගෙන ගෙදර යන එකයි තියෙන්නේ. එහෙම නැත්තම් මේ 100ක් 200ක් කරන් පෙරහැරක් දාගන්න ඒ වගේ දෙයක් කරන්නේ නැහැ. කෙසේ වෙතත් ඒක නෙමෙයි එතන තියෙන ප්‍රධානම දේ. එතන තමයි පොලිස් කොමිසමේ සභාපතිවරයාත් ඒ වගේම තවත් සමාජිකයෙකුත් ඒ අවස්ථාවට යනවා. එතකොට එතුමාගේ කතාවේදී එතුමා කියනවා නෑ එතුමත් මේ මොකද්ද මේ සෙනග හිටියේ මොකද්ද කියලා බලන්න යනවා කියලා. එහෙම නැත්නම් මේ වෙනත් කාරණාවක් හින්දා බලන්න ගියේ කියලා. ඒක ඉතින් ඒ කොහොම වුණත් ඒ පොලිස් කොමිසමේ රාජකාරියක් නෙමෙයිනේ සෙනගක් ඉන්නේ මොනවද කියලා බලන එක. ඈ පොලිස් කොමිසමේ රාජකාරියක් නෙමෙයි මේක. ඒක පොලිසිය රාජකාරියක් වෙන මොනවක් හරි කලබලයක් තියෙනවා නම් එහෙනම් එතුමා කරන්න තියෙන්නේ පොලිස් කොමිසමේ සභාපතිවරයා හරියට එතනට යන එක නෙමෙයි. මේ පොලිසියේ ඒ ප්‍රදේශයේ එහෙම නැත්නම් ගුවන් තොටුපළේ ඒ ආරක්ෂක නිලධාරීන්ව දැනුවත් කරන්නේ. ඒක නිසා ඉතාම කනගාටුයි කියන්නේ මේ රටේ මේ ප්‍රතිරූපයක් තියෙනවානේ ස්වාධීන කොමිසම කියන කුවාම. මේ ස්වාධීන කොමිසමේ ප්‍රතිරූපයට විශාල හානියක් ගෙන දෙන දෙයක් තමයි ඒ අවස්ථාවේදී සිදු වුණේ. ඒකින්ද අපිට මේ පොලිස් කොමිසම ඇතුළු මේ ස්වාධීන කොමිසම් පිළිබඳව තියෙන විශ්වාසය මේ රටේ ජනතාවට නැති වෙලා තියෙනවා. ඒකින් හින්දා අපි ඇත්තටම මේවා අහක බලාගෙන ඉන්න බෑ. මම දන්නේ ජනාධිපතිතුමාත් දැන් මේ පිළිබඳව කිසිම කතාවක් කරේ නැහැ. කථානායකතුමා හැටියටත් විශාල වගකීමක් තියෙනවා. ඒ අවස්ථාවේදී මේ පොලිසියේ පොලිස් කොමිසමේ ඒ නිලධාරීන් පිළිබඳව මං හිතන්නේ වගකීමකින් කටයුතු කිරීම පිළිබඳව විශාල කටයුත්තක් සිදු කළ යුතුයි නැවත ඒ විශ්වාසය ගොඩෙන්. ඒ වගේම තමයි දැන් කොමිසම් සමා ගැන කතා කරනකොට දැන් මේ අල්ලස් කොමිසම්. දැන් ඔබ දන්නවා පෞගිය කාල සීමාවේදී කෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැටියට පත්වීමත් සමග මේ රාජපක්ෂ ආණ්ඩුව කාල සීමාවේදී අල්ලස් කොමිසමේ නඩු 40-50ක් ඇත්තටම නොයෙක් කාරණා නිසා ඉල්ලා අස්කර ගත්තා. අපි දන්නවා තාක්ෂණික හේතුන් මත කියලා විශාල නඩු ප්‍රමාණයක් ඉල්ලා අස්කර ගත්තා. දැන් අපි කීප වතාවක් අපේ සහෝදර විපක්ෂයේ අපේ මන්ත්‍රීවරුන් සමග අපි අල්ලස් කොමිසමට ගිහිල්ලා අපි කිව්වා අපිට මේ පිළිබඳ තොරතුරු ලබා දෙන්න කියලා. නමුත් ඒ කිසිම තොරතුරක් දැන් මං හිතන්නේ අවුරුද්දක් විතර කාල සීමාවක් වෙනවා ඒ අල්ලස් කොමිසම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ ඉල්ලීම පිළිබඳව කිසිම අවධානයක් යොමු කරේ නැහැ. ඒ ගැන අපිට කිසිම විස්තරයක් අපිට ලබා දුන්නේ නැහැ. ඒ පිළිබඳව සාකච්ඡාවකට එන්න අපිට කිසිම ආරාධනාවක් කරේ නැහැ. ඒ තමන්ට ඕන විදියට ඒ ආණ්ඩු පක්ෂයට මේ වෙන කාගේවත් නඩු නෙමෙයි. මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිකම් දරන ඒ අයට දූෂණ චෝදනා ඇතුව තමයි අල්ලස් කොමිසමම දාපු නඩු. වෙන කවුරුත් දාපු නෙමෙයි, අපි දාපු නඩු නෙමෙයි. මේ අල්ලස් කොමිසමම දාපු නඩු තමයි ඉනොයෙක් හේතුන් නිසා තාක්ෂණික හේතුන් සාධාරණ හේතුන් වෙන්න පුළුවන්. නමුත් ඒවා යලි දාන්න පුළුවන් තාක්ෂණික හේතුන් මත නඩුවක් අයින් කරගත්තොතින් ඒ ප්‍රශ්නේ නිවැරදි කරලා ඒ තාක්ෂණික හේතුව නිවැරදි කරලා ඒ අල්ලස් කොමිසම නැවත නඩු දා යුතුයි. එතකොට තමයි මේ රටේ ඒ විශ්වාසය ඇති වෙන්නේ. දැන් මේ අපි දැකලා තියෙනවනේ, මේ අපි අහලා තියෙනවනේ, අපිට S2කට පෙන්ලා තියෙනවනේ. දැන් ඒ නඩු පිළිබඳව කිසිම කතාවක් නැහැ. ඒ පිළිබඳව නිදොස්කොට නිදහස් වෙනවා, සමහරක් වෙලාවට නිදොස්කොට නිදහස් වෙනවා, නැත්නම් ඒවා නැවතත් ඉදිරිපත් කරන්නේ නැහැ. එම නිසා මේ පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා මේ ස්වාධීන කොමිසම් මේ බොරුවට තියෙනවා විදියට නැතුව මේ ස්වාධීන කොමිසම් පිළිබඳව විශ්වාසයක් ගොඩනගන්න. ඒ විශ්වාසයක් ගොඩනගන්න ඕන ආකාරයේ කටයුත්තක් ඒක ඒ කොමිසම් සභාවෙන් පෙන්වන්න ඕන. එතකොට ඒ කොමිසම් සභාවේ නියෝජිතයෝ බැසිල් රාජපක්ෂ මහත්තයාට ගාවිලා දෙකට නැමිලා ආයිබෝන් කියලා පිළිගන්නකොට ඒක සම්පූර්ණ කළු පැල්ලමක් ඇති වෙන්නේ එක පැත්තකින්. අනිත් පැත්තටම මේ දේශපාලන හේතුන් නිසා නඩු වලින් නිදොස්කොට නිදහස් කරගෙන යනවනම් මේ ස්වාධීන කොමිසම් පිළිබඳව විශාල ගැටලුවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ, ඒ ස්වාධීන කොමිසම් සභා ඒ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාටත් වගකීමක් තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට වගකීමක් තියෙනවා ඒව ශක්තිමත් කරන්න. ඒවට අවශ්‍ය මුදල් ලබා දෙන්න, ඒවට අවශ්‍ය සම්පත්තික ලබා දෙන්න, ඒවට අවශ්‍ය සුදුසු ස්වාධීන පුද්ගලින්ව පත් කරන්න. ඒක අපේ වගකීම, පාර්ලිමේන්තුවේ වගකීම. ඒ කටයුත්තත් සිදු විය යුතුයි. දැන් ඇත්තටම ජනාධිපතිවරයා මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු දැන් බලපෑම් මෙල්ල කරනවා මැතිවරණ කොමිසමට. දැන් මේ මැතිවරණ කොමිසම දැන් අපි කවුරුත් දන්නවා මේ පළාත් පාලන මැතිවරණය ලබන අවුරුද්දේ මාර්තු වෙන්න ඉස්සෙල්ලා පවත්වලා අවසන් වෙන්න ඕනේ කියලා. එතකොට ඒ දැනටමත් තියෙන්නේ අවුරුද්දක් දීර්ඝ කරලා කාල සීමාව. ඊට වඩා දීර්ඝ කරන්න බෑ. දැන් මැතිවරණයකට යා යුතුයි. මැතිවරණ කොමිසම කියනවා අනිවාර්යෙන් අපි යනවා කියලා. එතකොට මොකද්ද ඒ මැතිවරණ ඒ ස්වාධීන කොමිසමේ ඒ වැඩ කටයුත්තට ස්වාධීනව ඉටු කරන්න තමන්ගේ රාජකාරී ඉටු කරන එක නේද අපි කළ යුත්තේ. ඊට සහයෝගය අපි ලබා දිය යුතුයි. අන්න ඒකයි අපි කරන්න ඕන. ඒකට සහයෝගය ලබා දෙන්න නැතුව ජනාධිපතිවරයා ඒ ආණ්ඩුවේ සමහර මන්ත්‍රීවරු එක එක කාරණාවල් දානවා මේකේ ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමට බාධා එල්ල වෙන. දැන් ජනාධිපතිවරයා කියනවා අපේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව පළාත්පාලන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අඩු කරන්න ඕනේ කියලා. ඒක අඩු කරන්න එතකොට සීමා නිර්ණන කොමිසමක් දාන. එහෙම දැම්මට කමන්නේ නැහැ. නමුත් මැතිවරණයේ තිබිය යුතුයි. අපිට පුළුවන් ඕනනම් මේ මැතිවරණය ඊළඟ මැතිවරණයේදී ඒවා අඩු කරන්න. අපි සාකච්ඡා කරාම මැතිවරණ කොමිසමත් එක්ක මැතිවරණ කොමිසම කිව්වා ඒ 70 30 ප්‍රතිශතය 60 40 ප්‍රතිශතයට කරා නම් පලාපාල නියෝජිතයින් 1500ක් විතර අඩු වෙනවා කියලා. ඒක එක අවස්ථාවකදී එක 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 දිනයකින් කරන්න පුළුවන් දෙයක්. නමුත් සීමා නිර්ණන කොමිසම කටයුත්තක් සිදු කරවති තව අවුරුද්දක් දෙකක් කල් යනවා මැතිවරණය තියන්නේ. ඒ වගේම තරුණ නියෝජිතයින්පත් කිරීම. ඒක හොඳයි. අපි සටන් කරපු එකක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි ඊට විරුද්ධ වුණේ. අපි කිව්වහම ඒ දවස්වල ඒ ගැන අවධානය යොමු කරේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දැන් හරි ඌමනාවක් තියෙනවාද? ඒක ඇත්තටම කරන්න තියෙන ඌමනාවද නැත්නම් මැතිවරණය කල් තියන්න තියෙන ඌමනාවද මන් දන්නේ නැහැ. කොහොම වුණත් ඒ කටයුත්ත කිරීම සුදුසුයි. නමුත් මැතිව මෙන්න මේ මේ එක එක ගුණු දාලා මැතිවරණය කල් දාන එක තමයි ප්‍රශ්නේ. ඒ මැතිවරණය කල් දාන්න තමයි ප්‍රධාන ඌමනාවක් හැටියට තියෙන්නේ. ඒක එම නිසා අපි මේ වෙලාවේදී කියනවා මේ ස්වාධීන කොමිසම් සභාවල තියෙන විශ්වාසය ඒ ස්වාධීනත්වයට බාධා කරන්න එපා. ජනාධිපතිවරයා ඒ වගේම පාර්ලිමේන්තුව ඊට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඊට ශක්තිය ලබා දෙන්න ඕනේ. ඒ අවශ්‍ය පුද්ගලයන් පත් කරන්න ඕනේ. ඒ අවශ්‍ය අවකාශය අපි ලබා දිය යුතුයි. එම නිසා මේ මැතිවරණයේ කල් දායම පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි කියන්න ඕනේ අද ජනාධිපතිවරයාගේ කතාව. ජනාධිපතිවරයාගේ කතාවේදී එතුමා පැහැදිලිව කියනවා අපිට මැතිවරණයක් පාර්ලිමේන්තුව විසිරවන්නේ නැහැ කියලා. පාර්ලිමේන්තුව විසිරවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි අද පාර්ලිමේන්තුවේ සම්පූර්ණ විකෘතියක් තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ කල්පනා කරලා බලන්න මේ රටේ මේ පාලනය පිළිබඳව ගත්තොත් 69 ලක්ෂයක් ඡන්දෙ ගත්ත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ පුටුවේ නැහැ. 68 ලක්ෂයකින් පාර්ලිමේන්තුවේ 3/2ක පාර්ලිමේන්තුවේ බලයක් එක්ක අග්‍රාමාත්‍ය වෙත්ත මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ පුටුවේ නැහැ. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් 50ක් 60ක් දැන් විපක්ෂයකට ඇවිල්ලා. පාර්ලිමේන්තුවේ ඡන්දේ පරාජය වෙච්ච පාර්ලිමේන්තු ඡන්දයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙච්ච රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා වෙලා තියෙනවා. එතකොට මේ පාලනයේ විකෘතියක් ඇති වෙලා තියෙනවා. ඒ කාටවත් නෑ කියන්න බෑ. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් ගන්න මේ තීන්දුව తీරන මේ රටට බලපානවා. මේ රටට බලපාන මේ තීන්දුව తీරන ගන්න නම් මේ රටේ ජනමතය පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවේ පිළිබිඹු වෙන්නේ නැත්නම් රටේ ජනතාවට ඕන දේ
මේ
පාර්ලිමේන්තුවෙන් කරන්නේ. ඒ නිසා තමයි අපි නැත්තම් මේ වෙන දෙයකට නෙමෙයි කියන්නේ. මේ පාර්ලිමේන්තුවේ තියෙන වැදගත්කම ඒක. මේ පාර්ලිමේන්තුවේ කටයුතු වෙන්න ඕනේ රටේ ජනමතයත් එක්ක. එතකොට මේක බලහත්කාරයෙන් කියන්න බෑ මේ අරගල කරන්න අපිට දෙන්නේ නැහැ අපි හමුදාව දානවා කියලා. අරගලය වෙන්නේ මොකද? අන්න ඒකයි ඒකටයි විසඳුම අපි ලබා දෙන්න ඕන. මේ රටේ අරගලයක් ඇති වෙන්නේ මොනවට? ඒ අරගලයක් ඇති වෙන්නේ මේ පාර්ලිමේන්තුවෙන් මේ පාලනයෙන් ජනතාවගේ බලාපොරොත්තු වෙන ඉටු වෙන්නේ නැතිකොට. ජනතාවගේ බලාපොරොත්තු වුණ දේ මේ පාර්ලිමේන්තුවෙන් සිදු වෙන්නේ නැතිකොට ජන අරගලය ඇති වෙනවා. ඒක නතර කරන්න බෑ. ඒකට හමුදාව දාන්න පුළුවන්. ඒක ලක්ෂ ගාණක් මැරෙන්න පුළුවන්. එතකොට ඒකට නෙමෙයි අපිට ඌමනාව. නම අපිට අවශ්‍යතාවය වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු වෙන එක. ඒ ජනතාවගේ අපේක්ෂාවන් මේ පාර්ලිමේන්තුවේ ඉටු වුණා නම් අරගල ඇති වෙන්නේ නැහැ. එතකොට මේ අරගල ඇති වෙන්නේ නැති වෙන්න නම් ජනතාවටගේ අපේක්ෂාවන් ඉටු වෙන දේවල් මේ පාර්ලිමේන්තුවේ සිදු වෙන්න ඕනේ නම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ ජනතාවගේ මතෙන් නියෝජනය කරන පිරිසක්. අද මේ පාර්ලිමේන්තුවේ පිට තියෙන ජනතාවගේ මතය නියෝජනය කිරීමේ ඉන්න පිරිස සුළුතරයක්. මෙතන ඉන්න බහුතරයක් ඉන්නේ තාම 2019 2020 මතය පිළිබිඹු වෙන කණ්ඩායම්. එම නිසා මේ මැතිවරණයක් තිබිය යුතුමයි. පාර්ලිමේන්තු මැතිවරණයක් තිබිය යුතුමයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය දේ කටයුතු අපි ඉල්ලීමක් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතුමාට ඒ බලය ආවාම ව්‍යවස්ථාවේ ඒ ගැන විශේෂ අවධානය යොමු කරන්න. ඒ විශේෂ අවධානය යොමු කරලා එතුමා
කාලය අවසානයි.
ඒ වගේම තමයි අවසාන වශයෙන් මේ පාර්ලිමේන්තුවේ මේ ඒ බලය ලබා දෙන්න කටයුතු කරන්න එතුමාට වක්කීමක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා, කරුණාකරලා මේ රටේ ජන මතයට ඇහුම්කන් දෙන්න. මේක හමුදාව යොදවලා පාලනය කරලා පාගගෙන ඉන්න බෑ. එහෙම පාගගෙන ඉන්නකොට තමයි අරගලය තවත් වැඩි වෙන්නේ. ඒකින්ද අරගලය නතර කරන්න නම් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කරන්න ඔබතුමාත් මේ පාර්ලිමේන්තුවත් මේ ආණ්ඩුවත් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මම නියඳ වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.